නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ගිය වාරේ අතර මේ සතිපට්ඨාන සූත්‍රයට අත තිබ්බා. මොකද සතිපට්ඨාන සූත්‍රය අපි කරන භාවනාවට ඍජුවම සම්බන්ධ වෙනවා. සම්පූර්ණම සතර සතිපට්ඨානය මත තමයි අපි කරන භාවනාව පදනම් වෙලා තියෙන්නේ. තවත් නොයෙකුත් භාවනා ක්‍රම තියෙනවා. නමුත් සතිපට්ඨානය විශේෂයෙන්ම ඒකායන මාර්ගයක් වශයෙන්, ඍජු මාර්ගයක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, මේ නිවන් දැකීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. ඉතින් ඒකෙදී බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න කලින්ම ඉතාම ප්‍රබල ආනිසංස කීපයක් සඳහන් කරනවා. සත්තානං විසුද්ධියා, මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස. මොන වගේ විසුද්ධියක්ද? දැන් මේ කායික පිරිසුදු බවක් නෙමෙයි, මේ මානසික පිරිසුදු බවක්. එදා අතීතයේදී මිනිස්සු විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න ගියා මේ විසුද්ධියක් පිණිස. උදාහරණයක් වශයෙන් ගංගානන් නදියේ ස්නානය කරන්න, එහෙම නැත්නම් විවිධාකාර මේ තැවීම් ක්‍රමවලට, ඒ කියන්නේ හතර වටෙන්ම ගිනි අවුලෝලා, ගිනි මේ ඒ වගේම සූර්ය තාපය තියෙන වෙලාවෙදී ඒ විදිහට තාපයෙන් මේ පව් තවන්න, පිරිසුදු කරන්න, ওই විදිහට ඉතින් විවිධාකාර මිත්‍යා දෘෂ්ටි එදා කාලෙත් අද කාලෙත් මිනිස්සු මේ අනුගමනය කරනවා. නමුත් භාගතුන් වහන්සේ ක්‍රමයක් යෝජනා කරනවා, මේ සත්වයින්ගේ මානසික පාරිශුද්ධය පිණිස, චිතේ චිත්ත පාරිශුද්ධිය පිණිස මෙන්න මේ ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. ඒ වගේමයි ශෝක පරිද්දවානම් සමතික්කමාය, මේ හිතේ පහළ වෙන ශෝක කිරීම, හඬා වැළපීම්, ඒවා සමතික්‍රමණය කරන්න. මෙහෙමනම් යම්කිසි කෙනෙක් නිවැරදිව සතිපට්ඨානයක් වඩනකොට එයාගේ හිතේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ටිකෙන් ටික දුක අඩු වෙන ගතියක්, දොම්නස් ස්වභාවයන් අඩු වෙන ගතියක්, ශෝක කිරීම, හඬා වැළපීම් අඩු වෙන ගතියක් එයාටම අත්දකින්න ලැබෙන්න ඕන. එතකොට මේ කතා කරන සියල්ලම තනිකරම ප්‍රායෝගික දේවල්. ඒ කියන්නේ මේවා තව කෙනෙක්ගෙන් අහලම දැන ගැනීම නෙමෙයි, තම තමා වශයෙන් ප්‍රායෝගිකව දියුණු කරනකොට තමාටම දැනෙන්න ඕනේ. ඒකයි මේක ඍජු මාර්ගයක් වෙන්නේ. ඒකයි මේක අත්දැකීම මත, ඍජු අත්දැකීම මත පදනම් වෙච්ච මාර්ගයක් වෙන්නේ. මේ සියලුම ආනිසංස තම තමා වශයෙන් දැනෙන්න ඕනේ ටික ටික අපි මේ මාර්ගයේ ඉදිරියට යනකොට. ඊළඟට කියනවා දුක්ඛ දෝමනස්සාන අත්ථගමාය, තමන්ගේ හිතේ පහළ වෙන විදාකාර දුක් දොම්නස්, කලකිරීම, එහෙම නැත්නම් එපා වීම, එහෙම නැත්නම් හිතේ පහළ වෙන නොරුස්නා ගති, ද්වේෂ සහගත ස්වභාවයන්, මේ වගේ දේවලුත් ටික ටික අඩු වෙලා යන්න ඕනේ. ඥායස්ස අධිගමාය, ඒ මාර්ගය කුමක්ද කියලා නිවැරදිව වටහා ගන්න තමාටම ටික ටික පුළුවන් වෙන්න ඕනේ. මේ ඒකායන මාර්ගයේ කෙනෙක් දියුණු කරගෙන යනවා, මුලදී ඒ තරම් විශ්වාසයක් නැතිව ඇති, ශ්‍රද්ධාවෙන් ඒත් කරගෙන යනවා. හැබැයි ටික ටික මාර්ගයේ වඩන්න වඩන්න, සතිපට්ඨානය දියුණු කරන්න දියුණු කරන්න, ඒ තැනැත්තාටම මේකේ තියෙන ආනිසංස තේරිලා ඉස්සරහට කරන්න තියෙන කුමක්ද, තව ඉස්සරහට මොනවාගේ වැඩපිළිවෙලක මම යෙදෙන්න ඕනේද කියලා, ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න කෙනෙක් මේකයි ඒකායන මාර්ගයේ. දැන් ඉතින් ආරෂ්ඨාංග මාර්ගයේ වඩන එක තමයි කරන්න තියෙන්නේ කියලා ඒ ගැන නිවැරදි වැටහීමක්, අවබෝධයක් එන්න පටන් ගන්න. ඉතින් එතකොට මෙන්න මේ ඥාය කියලා කියන ඒ නිවැරදි ක්‍රමය, මාර්ගය හඳුනා ගන්නත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් උපයෝගී වෙනවා. ඊළඟට නිබ්බානස්ස සච්චික්‍රියාව. ඉතින් අපි බෞද්ධයින් වශයෙන්, එමත් නැත්නම් බුදුන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපි බලාපොරොත්තු වන නිවන් සුව සාක්ෂාත් කරගන්නත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් උපයෝගී වෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඒකේ උද්දේශයක් මුලින්ම ඉදිරිපත් කරනවා. ඉද බික්කවේ බික්කෝ කායානුපස්සී විහෙරති. මුලින්ම ඉදිරිපත් කරන්නේ මේ කයෙහි කය අනුව බලමින් වාසය කිරීම. දැන් අපිට පුළුවන් කය අනුව බලන්න, නැත්නම් කය දිහා බලන්න කණ්ණාඩියක් ඇසරහාට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කෙනෙකුට කියලා මගේ හිස පීරලා තියෙනවා හොඳයිද, ඇඳුම් ඇඳිලා තියෙනවා හොඳයිද කියලා අනිත් කෙනෙක්ගෙන් විමසන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පොතක් පතක් බලලා මේ කය ගැන විච්ඡේදනය වෙලා තියෙන හැටි, ඇතුලේ තියෙන කොටස් ගැන පොතකින් බලන්න පුළුවන්, අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. මේ එකක්වත් නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. තනිකරම තමන්ම ඍජු වශයෙන් තමාගේම කියන මේ කය දිහා ඍජු අත්දැකීමක් වශයෙන් බලන බැල්මක් තමයි කායේ කායानुපස්සී කියලා කියන්නේ. ඒතර කාගෙන්වත් අහලා බලන බැල්මක් නෙමෙයි, පොතකින් බලන බැල්මක් නෙමෙයි. තනිකරම තමාම තමාගේ කය දිහා ඍජුවම අත්දැකීමෙන් ලබන බැල්මක්. ඉතින් එතකොට තවත් මේකට එකතු කරනවා බුදුරජාන් වහන්සේ හිතේ පවත්වන්නා ඕන පසුබිම ගැන, නැත්තම් වාතාවරණය ගැන, පරිසරය ගැන. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා තවත් කරුණු කීපයක් මෙතෙන්ට එකතු කරනවා. තමන් තුළ තියෙන්න ඕනේ එක්තරා අන්දමක නොසැලෙන වීරයක්. ඉතින් මේක ਸਰව සම්පූර්ණ වීරයක් ඇති කරගෙන පටන් ගන්නව නෙමෙයි. ටික ටික මේ කටයුත්ත කරගෙන යනකොටත් වීරය වර්ධනය වෙනවා. හැබැයි ප්‍රතිඵල එකපාර්ට් නොලැබුණා කියලා, තමන් බලාපොරොත්තු වෙන ඉක්මනට ප්‍රතිඵල නොලැබුණා කියලා ඒකෙන් පසුතැවෙන්නේ නැතුව, ඒකෙන් මන්දෝත්සාහී වෙන්නේ නැතුව අඛණ්ඩව මේ කටයුත්ත කරගෙන යන්න සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දවසක් දෙකක් අධික වීරයක් පවත්වලා ප්‍රතිඵල බලාපොරොත්තු වීමම නෙමෙයි මෙතෙන්දි බලාපොරොත්තු මෙතෙන්දි කතා කරන්නේ. ඊට වඩා හැමදාම සම වීරයක් පවත්වමින් දිගු කාලයක් වඩන භාවනාවක්. මොකද මේ මානසික දියුණුව කියන එක අපි හිතන තරම් ඉක්මනට හම්බ වෙන එකක් නැහැ. මොකද අද වර්තමාන කාලයේදී මිනිසුන් ගා පුරුදු වෙලා තියෙනවා ෂණික විසඳුම් වලට. ෂණික ආහාර පාන තියෙනවා, ෂණිකව ඒ මේ දේවල් කරගන්න උත්සාහන්ත වෙනවා. ගමන් බිමන් ඔක්කොම වේගයෙන් යන ක්‍රමවල වලට හුවමාරු වෙනවා. අධිවේග මාර්ග ඔක්කොම ඉදි කරනවා. ඉතින් මේ හැම තැනම තියෙන අධිවේගයක්. ඒ නිසා ඒ අධිවේගයෙන් බොහොම ෂණික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් අපි භාවනාවක් කරන්න පටන් ගත්තොත් ඒ තියෙන නොයවසලිබත් කමම තනිකරම භාවනාවට මේ බාධාවක් වෙනවා. ඒ නිසා එතෙන්දී අපිට ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ අපි ගහක් වවනවා නම් පුංචි පැලයක් මට්ටමින් පටන් ගන්න වෙනවා. එහෙමත් නැත්නම් බීජයක් මට්ටමින් පටන් ගන්න වෙනවා. බීජයක් රෝපණය කළා, ඊට පස්සේ අවශ්‍ය පොහොර වතුර ආදිය සපයුවාම ඔන්න පොඩ්ඩක් එක පියල්ලක් දාගෙන ඔන්න පුංචි පැලයක් වැඩෙනවා. ඉතින් අපිට මේක හදිස්සි වුණාට මේකෙන් ඵලයක් ගන්න ඒකයි අපේ දේන ඉක්මනට යා වැඩෙන්නේ නැහැ. ඊට අවශ්‍ය කරන යම් කාලයක් ගන්නවා. අපිට තියෙන්නේ ඒ පසුබිම සකස් කරලා දෙන්න. අපිට තියෙන්නේ වතුර ටිකක් දාලා, ඊළඟට ගොම ටිකක් මොනවා හරි පොහොර ටිකක් දාලා, වෙන වෙන කෘමි සතුන්ගෙන් ඒක පැලේ ආරක්ෂා කරගෙන යන්නේ පසුබිම සකස් කරලා දෙන්න, වාතාවරණය සකස් කරලා දෙන්න තමයි අපිට තියෙන්නේ. එතකොට පැලේ ක්‍රමානුකූලව ස්වාභාවිකව වැඩෙනවා. අන්නේ වගේ ගමනක් තමයි මේ සතිපට්ඨානෙදිත් තියෙන්නේ. එතකොට මේ මාර්ගයේ වඩද්දී අපිට ආතාපී කියන අන්නේ ගුණය බුදුරජාන් වහන්සේ වීරිය මතක් කරනවා. මේ වැඩය කිරීම සඳහා, මේ කටයුත්තේ යෙදීම සඳහා දීර්ඝ කාලීනව අත්නොහැර මේ කටයුත්ත දිනපතා කිරීම සඳහා පැවැත්විය යුතු වීරයක් තියෙනවා. සම්පජානෝ සතිමා. දැන් සිහිය හොඳට පිහිටියට පස්සේ සම්පජානෝ කියලා මේ සම්පජඤ්ඤය මේකට එකතු කරගන්නවා. මොකද මේ වර්තමාන මොහොතේ සිහිය එළඹ සිටියාම ඒ තමන්ගේ අස්පනා පිට තියෙන අරමුණ දිහා, තමන්ගේ අවධානයට ලක් වෙලා තියෙන අරමුණ දිහා විමසීමක් කරන්න ඕනේ. නිකාම් මතු පිට හිත රඳවලා ප්‍රමාණවත් නැහැ. හොඳට මතු පිට හිත, හොඳට වර්තමානයේ ඒ අරමුණ තුල පිහිටියාම, අවධානය අපි පැවැත්තුවාම, ඊට පස්සේ මේ අරමුණ දිහා හොඳට විමසිල්ලෙන් බලන්න ඕනේ, සෙවිල්ලෙන් බලන්න ඕනේ. ඒකේ ගති ලක්ෂණ, යාගේ චර්යාව මොන වගේද, හැසිරීම මොන වගේද කියලා බොහොම සෙවිල්ලෙන් බලන්න ඕනේ. ඉතින් අන්නේ සම්පජඤ්ඤය බුදුරජාන් වහන්සේ සම්පජානෝ කියන වචනින් මතක් කරලා දෙනවා. සතිමා කියන එක අපි දැන් කතා කළා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ වගේමයි හැකිතාක් තමන්ගේ හිත බොහොම මධ්‍යස්ථව තබා ගැනීම අවශ්‍යයි. මේ හිතට එන විවිධාකාර ලෝභ සහගත ස්වභාවයන්, තණ්හාවල්, ආසාවල් ඒව පොඩ්ඩක් පැත්තකින් තියලා, ඒ වගේමයි හිතට එනවා නම් යම්කිසි දොම්නස් සහගත ස්වභාවයන්, ද්වේෂ සහගත ස්වභාවයන්, නුරුස්නා ගති, ඒවත් පැත්තකින් තියලා පුළුවන් තරම් මධ්‍යස්ථ අපක්ෂපාතී බැල්මක් බලන්න පුළුවන් මට්ටමක් හිතේ පවත්වා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ කාරණා ඇත්තටම භාවනාව හරහා තව තව පෝෂණය වෙනවා. ඉතින් මුලින් අපේ ශක්ති පමණින් අපි පවත්වන්න උත්සාහන්ත වෙනවා. කෙනෙක් භාවනාව දිගට වඩාගෙන යනකොට මේ කියපු හැකියාවන් තව තව වර්ධනය වෙලා එනවා. ඉතින් ඒ නිසා නීවරණ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා පටන් ගැනීමක් නෙමෙයි මෙතන කතා කරන්නේ. අපේ ශක්ති පමණින් අපේ සෑහෙන භාවනාවට යාදෙන මානසික වාතාවරණයක් පවත්වාගෙන මේ කටයුත්ත පටන් ගන්නවා. එතකොට ඒ එබඳු සැහැල්ලු සමබර උපේක්ෂා සහගත මානසිකත්වය තව තව හොඳට භාවනාව හරහාම තහවුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුදුරජාන් වහන්සේ කාය අනුපස්සනාව ගැන විස්තර කරන්නේ. ඉතින් එතකොට එදා අපි මේක පටන් ගත්තා ආනාපාන සතියේ. මොකද ආනාපාන සතිය තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කාය අනුපස්සී විහෙරති කියන මේ තමන් වහන්සේම ප්‍රශ්නයක් නගලා, කෙසේද මහණෙනි මේ කෙනෙක් කයෙහි කාය අනුව බලමින් වාසය කරන්නේ කියලා ඔන්න මූලික කමඨහනක් මුල්ම කර්මස්ථානයේ දෙනවා. ඒ තමයි ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ඔන්න ආනාපාන සතිය වඩන්න මේ උමනා කරන පරිසරය ගැන මුලින්ම සඳහන් කරනවා. මොකද ආනාපාන සතිය කියන්නේ බොහොම සූක්ෂම කායික ක්‍රියාවලියක්. ඉතින් එතකොට ඒක වඩන ආරම්භක යෝගාවචරයෙකුට ඒ තමන්ට උමනා කරන මානසික පරිසරය, භෞතික පරිසරය තනා ගැනීම මුලදී වැදගත් වෙනවා. මොකද මුලදී ටිකක් බොහෝම ශාන්ත දාන්ත පරිසරයක්, නිෂ්කලංක පරිසරයක්, ප්‍රසන්න පරිසරයක් තිබීම තුළ මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා, මනසේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඉතින් එතකොට භාවනාව වඩන්න පහසුයි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ එක්කෝ ආරණ්‍යයකට යන්න කියලා කියනවා, නැත්නම් වනාන්තරයකට කවුරුත් නැති තැනකට ගහක් මුලකට ගිහිල්ලා ඒ සබා දහමත් එක්ක ඒකාබද්ධ වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න ඉතාම හොඳයි. මොකද මේ අපි සබා දහමෙන් ඈත් වුණාම ප්‍රශ්න ගොඩක් තියෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, අපේ ආතතිය වැඩි වෙනවා. නමුත් අපි පොඩ පොඩ සබා දහමත් එක්ක ලං වෙනකොට, සබා දහමට කිට්ටු වෙනකොට අපි සබා දහමේ තියෙන නිවීම හරහා අපිත් නිවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට පුළුවන් නම් ඒ වගේ ප්‍රශස්ත මට්ටමක්, ප්‍රශස්ත වාතාවරණයක්, පසුබිමක්, පරිසරයක් හොයාගන්න ඒක ඉතාම වටිනවා. ඉතින් එහෙම නැත්නම් අපේ ගෙවල් දොරවල් වල වෙන්න පුළුවන්, ඉන්න තැනක වෙන්න පුළුවන්, ප්‍රසන්න මනසක් පවත්වන්න පුළුවන් තැනක් හොයාගෙන එතන අපි සූදානම් වෙනවා. උජුං කායම් පනිදාය. ඊළඟට අපි උඩුකය ඍජුව තියාගන්නවා. වාඩි වෙනවා බද්ධ පරයන්කයකින් පුළුවන් නම්, පළඟක් බඳලා වාඩි වෙනවා, කය ඍජුව තියාගන්නවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඊළඟට මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ, එහෙම නැත්නම් උඩුතල ආසන්නයේ අපේ අවධානය පවත්වනවා. එතකොට මෙතෙන්දි හරියටම හුස්ම වදින තැන එකපාරටම අපි අල්ලන්න උත්සාහන්ත විය යුතු නැහැ. නාසිකාග්‍රයයි උඩුතලයි අතර යන්නේ ආසන්නයේ, ඒ ප්‍රදේශයේ අපේ අවධානය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරුව පටන් ගන්නෙත් හරියම සරලව කරන්න පුළුවන් තැනකින්. සෝ සතෝ වාස සති සෝ පස සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා මේ යෝගාවචරයා මේ හුස්ම රැල්ලට හිත තියෙනවා, ආශ්වාසයට හිත තියෙනවා, ආශ්වාසය ගැන අවධානෙන් ඉන්නවා, ආශ්වාසය ගැන සතිමත් වෙනවා. ඒ වගේමයි ප්‍රශ්වාසයට අවධානෙන් ඉන්නවා, ප්‍රශ්වාසය ගැන සතිමත් වෙනවා. ඉතින් මේකේ තරම්ම අමාරුත් නැහැ ඉතින් කාතකින් බැලුවහම. මොකද මේ අපි ඉතින් උපදිච්ච දවසේ ඉඳන් හුස්ම ගන්නවා. ඉතින් ඒ හුස්ම ගැන අවධානය යොමු කිරීමයි දැන් මෙතෙන්දි කරන්නේ. ඇතම් කෙනෙක් මේක කරන්න ගියාම ඒ සමබරතාවය නැති නිසා හයියෙන් හුස්ම ගන්න යනවා, කෘතිමව හුස්ම ගන්න යනවා. ඉතින් එතනදී අපි ටිකක් වෙහෙසටපත් වෙනවා. ඉතින් මුලදී ටිකක් අපි මේ හුස්ම දිහා බලන්න ගියාම හුස්ම ගැනීම ටිකක් කෘතිම වෙන්න පුළුවන්. මොකද මෙතෙක් කාලයක් බොහොම නිදැල්ලේ નિરાයාසයෙන් හුස්ම ගන්නුණා. නමුත් අපි මේ ඒ ගැන සතිමත් වෙන්න ගියාම නොදැනුවත්වම වගේ පොඩ්ඩක් අපි ඒකට අත දාන ගතියක්, ඒ කටයුත්තර නිසින්ින්දේ වෙන්න නොදී අපිට යම් මැදිහත් වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක මුලදී බාධාවක් වුණාට යෝගාවචරයාම ක්‍රමානුකූලව තේරුම් ගන්නවා. ඒ නිසා ඒ ගැන ලොකු ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. යා කාලයක් මේ භාවනාවේ යෙදෙනකොට එයාට ටික ටික තේරෙනවා පවත්වන්න ඕනේ වීරය කොපමණද කියලා. මුලදී අධික වීරයක් යොදන්න පුළුවන් සමාහට තියෙන අධික උනන්දුව නිසා, අධික උද්‍යෝගය නිසා. නමුත් Tamanට ඒ හරහා වෙහෙසක් දැනෙන බව තේරෙන නිසා ඒ වෙහෙස කොහොමද අඩු කරගන්නේ? කොපමණ වීරයක් මෙතෙන්ට අවශ්‍ය වෙනවද කියලා Tamanම වීරය සමතාවක් ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ දැන් අර කලනුත් මතක් කරා වගේ දැන් ඔන්න හුස්ම රැල්ල ගැන සතිමත් වුණා. ඊට පස්සේ එයාට පුළුවන් හුස්ම රැල්ල ගැන සොයලා බලන්න. අර සම්පජානෝ කියන ගුණය දැන් ඔන්න අපි ඒකට කිට්ටු කරනවා. කොහොමද මේ හුස්ම රැල්ල ආශ්වාසයෙන් ප්‍රාශ්වාසයෙන් කොහොමද වෙන් වෙන්නේ? මොන නාසිකාග්‍රේ නැත්තම් මොන නාස්පුඩුවෙන්ද මේ හුස්ම රැල්ල ඇතුල් වෙන්නේ පිට වෙන්නේ කියලා අර පොඩ්ඩක් මේ සිද්ධිය දිහා ලං වෙලා බලනවා. ඒක තියෙන පුංචි පුංචි ලක්ෂණ නැත්තම් සියුම් ලක්ෂණ දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම දිරිමත් වෙන යෝගාවචරයට අන්න ඒ ඇතැම් හුස්ම රැලි දිගයි ඇතැම් හුස්ම රැලි කෙටි කියලා වැටහෙනවා. තවත් දුරට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේකේ ඒ මට්ටම් පහු කරගෙන යනකොට බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ හුස්ම රැල්ල එක පාටවම මතුවෙනව නෙමෙයි, ඉතාම සියුම්ව පටන් ගැනීමක් මෙතන තියෙන්නේ, ක්‍රමානුකූලව වර්ධනය වීමක් තියෙන්නේ. ඊට පස්සේ තමයි හොඳට දැනෙන මැද හරියකට එන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව සියුම් වෙලා ආයෙත් නොපෙනී යනවා. ආයෙත් පුංචි විරාමයකට පස්සේ ආයෙත් ප්‍රශ්වාසය පටන් ගන්නවා. ඒ විදිහටම ඉතාම සියුම්ව ආරම්භයක් අරගෙන ටික ටික දැනීම වැඩි වෙලා හොඳට දැනෙන මැද ප්‍රදේශයකට ඇවිල්ලා ඊට පස්සේ නැවතත් දැනීම අඩු වෙගෙන ගිහිල්ලා නොපෙනී යනවා, නොදැනී යනවා. ආයෙත් පුංචි හිඩසකට පස්සේ අවකාශයකට පස්සේ තමයි ඊළඟ ආශ්වාසය පටන් ගන්න. ඔන්න ඒ වගේ චක්‍රානුකූල ස්වභාවයක් මේ හුස්ම රැල්ලේ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මතක් කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. මේ හුස්ම රැල්ලේ මුළුල්ලම දැක ගැනීම සඳහා දැන් උත්සාහවත් වෙන්න, ඒ සඳහා හික්මෙන්න. මොකද දැන් කලින් අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ මතක් කරේ පජානාති කියලා, ඒ හුස්ම රැල්ල ගැන දැනගන්න කියලා. හැබැයි දැන් විශේෂයෙන් මතක් කරනවා මේ හුස්ම රැල්ලේ තියෙන විවිධ අවස්ථා දැන ගැනීම සඳහා හික්මෙන්න කියලා. මොකද දැන් තියෙන කාර්තව්‍ය අරිටත් වඩා සූක්ෂමයි. මේ හුස්ම රැල්ල කියන ඊටාම සියුම් ධර්මතාවයේ පටන් ගන්නා ආකාරය, මැද ස්වභාවය, අග ස්වභාවය දැකීම අතිශය සූක්ෂම වැඩක්. ඉතින් ඒ සඳහා අතපය හොල්ලන්නේ නැතුව, ඉරියව් මාරු කරන්නේ නැතුව, සැක ඇති කරගන්නේ නැතුව, හිත නින්දට වටගන්නේ නැතුව, අතීතය අනාගතය ගැන කල්පනා කරන්න යන්නේ නැතුව බොහෝම සීරුවෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, උනන්දුවෙන් ඒ අවශ්‍ය වීර්ය සමතාව පවත්වමින් ඒ කටයුත්තේ නියැලෙන්න අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන් සික්ඛති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොටත් ඉතින් යෝගාවචරයට ඒ හුස්ම රැල්ලේ විවිධ අවස්ථා මතු කරගන්න හම්බ වෙනවා, තේරුම් ගන්න හම්බ වෙනවා. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා ඊළඟ පියවරේදී. ඉතින් අපි හිතුවට මේ තොරතුරු දැන් එන්න එන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා යාවි කියලා. එහෙම නෙමෙයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. තර්කයට වඩා වෙනස් අන්දමකින් තමයි ප්‍රායෝගිකව මේ භාවනාව වැඩෙන්නේ. මෙතෙන්දී අර එක්තරා කාලයක් කාල පරිච්ඡේදයක් වෙනකන්, එක්තරා අවස්ථාවක් වෙනකන් මේ තොරතුරු ටික හොඳට ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ තොරතුරු ටික පොඩ පොඩ පොඳ වෙලා යන්න ගන්නවා, දිය වෙලා යන්න ගන්නවා. කොපමණ දිය වෙලා යනවද කියනවා නම් මේක ආස්වාසය මේක ප්‍රාස්වාසය කියලා හඳුන ගන්න බැරි තරමටම, මේවා වෙන් වෙන් කළා හඳුන ගන්න බැරි තරමටම ඒ ලක්ෂණ නොපෙනී යනවා. දැන් ඔන්න හුස්ම රැල්ල තැම්පත් වෙන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති, පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ ඊළඟ නැත්තම් හතරවෙනි පියවර මතක් කරලා දෙනවා. දැන් හුස්ම රැල්ල සමණයටපත් වෙනවා, තැම්පත් වෙනවා, තව තව සියුම් වෙනවා. ඉතින් එතකොට හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව, නැගිටලා යන්නෙත් නැතුව, හිත නින්දට වට ගන්නෙත් නැතුව, කලබල වෙන්නෙත් නැතුව, මේ සතිය අඩු වුණා කියලා සැක පහල කරගන්නෙත් නැතුව ඒ තැම්පත් වෙන හුස්ම රැල්ලට, නොපෙනී යන හුස්ම රැල්ලට අපි ඉර සලස්සනවා. ඒ සඳහා අනුග්‍රහ කරනවා. තව තව තැම්පත් වෙන, තව තව නොපෙනී යන්න, තව තව නොදැනී යන්න අනුග්‍රහ කරනවා. ඉතින් ওই මට්ටමේදී හොඳට හිත තැම්පත් වුණා නම් අන්න පුංචි දැනීමක් පමණයි තියෙන්නේ. හරියට නිකන් තමන් ජීවත්ව ඉන්නවා කියලා කියන්න පුංචි දැනීමක් පමණක් තියෙනවා. ඒ දැනීමත් එක්ක ඉන්නවා. ඉතින් මේ විදිහට කරගෙන යන යෝගාවචරයට ඊ ඉති අජ්ජත්තං වාකායේ කායනු පස්සේ විහෙරති බහිද්ධා වාකායේ කායනු පස්සේ විහෙරති කියලා බුදුරජාන් වහන්සේ ඔන්න දැන් භාවනාවට හිත යොමු කරනවා. මේ කියන්නේ දැන් ඇතුළත මේ ආස්වාසය දිහා හොඳින් එයා තේරුම් ගන්නවා. ඉතින් ඒ අවබෝධයම එයාට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් බාහිර කෙනෙකුගේ සත්වයෙකුගේ ක්‍රියාකලාපේ තේරුම් ගන්නත්. මොකද දැන් මේ ඇතුළත තියෙන මේ හුස්ම ගැන නැත්තම් මේ කායික ක්‍රියාවලිය හොඳට තමන්ටම වැටහුණා නම් එබඳුම ක්‍රියාවලියක්ය මේ එළියේ තියෙන්නේත් කියන එක යාට ණය විපස්සනාවකින් එහෙමත් නැත්තම් අනුමාන ඥානයකින් හඳුනගන්න එක එච්චර අමාරුවක් නැහැ. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මොන තවත් මේ භාවනාව පැත්තෙන් බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා. ඒ මොකද්ද? දැන් මේ ආස්වාසයේ තියෙන ඇතිවීමක් ඒ වගේම නැතිවීමක්. ප්‍රස්වාසයේ තියෙන ඇතිවීමක් ඒ වගේම නැතිවීමක්. තවත් ටිකක් සියුම්ම මේ දිහා බලාගෙන යනකොට මෙතන සමහර විට තනි ආස්වාසයක් නෙමෙයි ආස්වාස පේලියක් තියෙනවා. ඒ එක එක සියුම් සියුම් කුඩා කුඩා ආස්වාසවලත් ඇතිවීමක් පේන්න තියෙනවා නැතිවීමක් පේන්න තියෙනවා. හට ගැනීමක් පේන්න තියෙනවා අවසන් වීමක් පේන්න තියෙනවා. ඒවා හිස් බවක ඉඳලා එක ඒවා මතු වෙනවා නැත්නම් හට ගන්නවා ඊට පස්සේ ඒවා නැති වෙලා යනවා. මේ වගේමයි ප්‍රශ්වාසයේත් තනි ප්‍රශ්වාසයක් කියලා මුලින් වැටහුණාට සමහර විට ප්‍රශ්වාස රසක් එතන තියෙන්න පුළුවන්. තමන්ට සමහරට වැටහෙන්න පුළුවන්. ප්‍රශ්වාස 5ක් 10ක් 20ක් එතන තියෙනවා වගේ කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න ඒ තනි තනි සියුම් සියුම් කුඩා කුඩා ප්‍රශ්වාසවලත් ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. සමහර විට අර ආස්වාස ප්‍රස්වාස මේ වෙන්වෙන් වශයෙන් දැක ගන්න බැරිව අර හුදෙක් දැනීමක් සියුම් දැනීමක් පමණක් තියෙන අවස්ථාවේදී පවා එයාට තේරෙනවා මේ දැනීමේ පවා හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. දැන් බොහොම යහුසුලුව දැනීම් රසක් තියෙනවා. ඒ කුඩා කුඩා දැනීම් වල පවා ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අරමුණේ සියුම්බ ටික ටික ගැඹුරට යන්න ගැඹුරට යන්න බොහොම දැන් ඒකාග්‍ර වෙච්ච හිතකින් සමනය වෙච්ච හිතකින් තැම්පත් වෙච්ච හිතකින් බොහොම තීක්ෂණ බැල්මකින් සරල භාවයකින් මේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට තමන් ඉන්න තැන අමතක වෙලා යනවා. ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන ඉන්න රටවල් ගැන මේ මොකක්වත් තොරතුරක් නැහැ. හුස්ම වැටෙන්නේ කොහෙද කියන තැන ගැනවත් වැටහීමක් නැහැ. හරියට නිකන් අවකාශයේ ඉඳගෙන අවකාශයේ සිද්ධ වෙන දෙයක් දිහා බොහොම පිරිසුදුව දැක ගන්න හම්බ වෙන මට්ටමක් එනවා. ඒ නිසා මේ තොරතුරු අපි අර කලින් දීපු ලේබල්, කලින් දීපු නම්ගම් ස්ථාන මේවා හැලුණා කියලා, මේවා නැති වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒ අපි දීපු සංකල්පමය තොරතුරු. ඒ සංකල්පමය මට්ටම අභිබවා ගිහිල්ලා බොහොම සියුම් මට්ටමක තමයි විපස්සනාව පිරිසුදුව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ බඳු පිරිසුදු මට්ටමකදී අර තොරතුරු නැති වුණා කියලා, අර අපි දීපු නම්ගම් නැති වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි යම් දැනීමක් තියෙනවා. ඒ දැනීම මේ මොහොතේ ප්‍රකට වෙනවා. ඒ දැනීමට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ බඳු වාතාවරණයකදී යෝගාවචරයට යම් යම් විපස්සනා නුවණක් පහළ වෙන්න පුළුවන්. මේ සියල්ලේ තියෙන අනිත්‍යතාවය හොඳට ප්‍රකට වෙන්න පුළුවන්. කොයිතරම්නම් මේවා ෂණ භංගුරද කියලා, බොහෝම ෂණ මාත්‍ර වශයෙන්ද මේවා පවතින්නේ කියන එක ගැන යෝගාවචරයට වැටහෙන්න පුළුවන්. මේවා කිසිසේත්ම අපේ පාලනයක් කරන්න බැරි බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සියුම් ප්‍රවාහයක් තුල දිගට පවතින කෙනෙක් හෝ දිගට පවතින පුඤ්ජලයක් මමෙක් ආත්මයක් නැති බව, මෙතන සාරයක් නැති බව, හරයක් නැති බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ වගේම මේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් පෙළෙන බව, පීඩණයටපත් වෙන බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් කාලාන්තරයක් භවනාවේ යෙදෙනකොට මෙන්න මෙබඳු වැටහීම්, මෙන්න මෙබඳු අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඒක ටික ටික තමන් තුළ තහවුරු වෙනවා. අන්න අපි කියනවා යාට ටික ටික දැන් ත්‍රිලක්ෂණේ වැටහෙනවා කියලා. ඒ කියන්නේ මේ අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක් ඒ යෝගාචරයට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ පොතෙන් බලලා වැටහෙන අනිත්‍යවවත්, බණකින් අහලා වැටහෙන අනිත්‍යවවත්, නැතුව එහෙම නැත්තම් මනස තත්ත්වගත කරන්න ගිහිල්ලා අනිත්‍යයි 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 කියලා කියන්න ගිහිල්ලා ලැබෙන අනිත්‍ය බවවත් නෙමෙයි. මේ තමාගේ ඇස්පනා පිට සිද්ධ වෙන දේ දිහා බොහෝම සියුම්ව මැදහත්ව ඒකාග්‍ර වෙච්ච හිතකින් කෙනසුන්ගෙන් తాවකාලිකව යටපත් නිදහස් වෙච්ච හිතකින් සූක්ෂම බැලීම නිසා ඒ නිරීක්ෂණය නිසා තමා වශයෙන්ම දැනගත් අවබෝධයක් තමා වශයෙන්ම ලබාගත් අවබෝධයක් වෙනත් වචනෙකින් කියනවා නම් ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඉතින් මේ බඳු ප්‍රත්‍යක්ෂ ඥානයක් භාවනාමය ඥානයක් වශයෙන් හඳුන්වනවා. ප්‍රඥාවේ අවස්ථා තුනක් පෙන්වනවා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියලා. මෙතෙන්දී අපි මේ කතා කරන්නේ භාවනාමය ඥානය. මේ භාවනාමය ඥානය පොතින් පතින් ගන්න බෑ. හිතලා ගන්න බෑ. මේක මේ තමාගේ ඍජු අත්දැකීමෙන්ම ඒකාග්‍ර වෙච්ච හිතකින් සමාහිත වූ හිතකින් ලබා ගන්න ඕනේ. සමාහිතෝ යතහ භූතං පජානාති පස්සති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ සමාහිත වූ හිතක් ඇති තැනත්තාම ඇත්ත ඇටි සැටියෙන් තේරුම් ගන්නවා. එයාට තමයි ඇත්ත ඇටි සැටිය තේරෙන්න පෙනෙන්න පටන් ගන්න. අන්නේ තේරෙන්න පෙනෙන ආකාරය තමයි දැන් අපි විස්තර කළේ. ඉතින් මේ විදිහට හොඳට විපස්සනා මට්ටම දැන් මෙතන වැඩෙනවා නම් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් එයාට තේරෙනවා මෙතන තියෙන්නේ හුදෙක් කයක් පමණයි. මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් ආත්මයක් මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ හුදෙක් හේතුඵල ධමයක්. දැන් මේ කය අපි කය කියන වචනේ පාවිච්චි කරමු. මේ කය එයා දැන් තවදුරටත් පාවිච්චි කරනවා පතිස්සති මත්තාය ඥාන මත්තාය පතිස්සති මත්තාය. තවදුරටත් මේ නුවණ දියුණු කිරීම සඳහා තවදුරටත් සිහිය තහවුරු කර ගැනීම සඳහා මේ කය පාවිච්චි කරනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. යා මෙහෙම කටයුතු කරනකොට සමහර විට මේ හිත කිසිවක් ඇසුරු කරන්නේ නැතිව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පවා ඇසුරු කරන්නේ නැතිව හිත කිසිවක් උපාදාන නොකර හිත මිදෙන්න පුළුවන්. හිත නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිදහස එයාට ලැබුණොත් එයා ටික ටික ඒක බහුලීකృత කරනවා. ඒක තව තව වර්ධනය කරනවා. ඒ බඳු නිදහස් වූ සිතකින් වාසය කිරීම සඳහා උත්සාහන්ත වෙනවා. විහෙරති අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතව වාසය කරන්න. කිසිවක් සමග ඇලෙන්නේ බැඳෙන්නේ ග්‍රහණය කරන්නේ උපාදාන කරන්නේ නැතිව වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ සඳහා යාට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. මේක මේ විනාඩියක් මෙහෙම ඉන්න පුළුවන් වුණා කියලා සම්පූර්ණ වෙන්නේ නැහැ. එයා මේක වර්ධනය කරන්න නම් එයාට දැන් සීලයක් අවශ්‍ය වෙනවා. එයාට දැන් සමාධියක් අවශ්‍ය වෙනවා. ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා ආරෂ්ඨානික මාර්ගයේ වශයෙන්. එහෙනම් ඒ බඳු ආරෂ්ඨානික මාර්ගයේ ගමන් කරමින් අර කියපු හිතේ නිදහස, අර කියපු හිතේ විමුක්ත ස්වභාවය, අර කියපු හිතේ නොබැඳුණු ස්වභාවය, අනිශ්චිත වූ ස්වභාවය තව තව වර්ධනය කරන්න යා උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න දැන් බුදුරජාන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානය ওই විදිහට අවසන් කරනවා. ඊට පස්සේ පින්වත්නි අද අපිට කතා කරන්න පුළුවන් ඊළඟ කර්මස්ථානය ගැන. ඒ තමයි ඉරියාපත පබ්බේ. බුදුරජාන් වහන්සේ කියනවා පුන චකරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. මේ ඊළඟට මෙන්න මේ යෝගාවචරයා නැත්තම් භික්ෂුන් වහන්සේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. යනකොට යන බව දැනගන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. තිතෝවා තිතෝමීති පජානාති. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. සයානෝවා සයානෝමීති පජානාති. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න බව දැනගන්නවා. යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයෙන් මේ කය පිහිටුවලා තියෙනවද ඒ ඒ ආකාරය දැනගන්න. දැන් මෙතන තියෙන්නේ ඉරියව් ගැන. දැන් මේ පින්වතුන් දන්නවා අපේ කය පවත්වන විවිධ ඉරියව් තියෙනවා. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඇවිදින ඉරියව්. ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්. ඊට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්. ඊට පස්සේ සැතපෙන ඉරියව්. දැන් එතකොට මේ හැම ඉරියව්වක්ම දැන් ඊට පස්සේ අන්තිමට යොදලා තියෙනවා යථා යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති කියලා. එතනින් යම් යම් ආකාරකින් මේ කය පවත්වනවාද, ඒ කියන්නේ යම් යම් අණු කුඩා ඉරියව් තියෙනවා, ඒ සියලු ඉරියව් පවා මේකට දැන් අන්තර්ගත කරලා තියෙනවා. දැන් එතකොට යෝගාවචරයේ මේ ඉරියව් ගැන දැනුවත් වෙන්න ගත්තොත් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඒ බව දන්නවා. සතිපිලා ඉන්නකොට ඒ බව දන්නවා. වෙන වෙන කුඩා කුඩා ඉරියව් පාත්නවනත් ඒ ගැන දන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ මේ සරල ඉරියව් වලදී අපි එබඳු ඉරියව්වකට අවධානය යොමු කරන ගතියක් අපි ගාව නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිටගෙන වාහනයක් යනකම් බස් රථයක් යනකම් බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් අපි වටපිට බලනවා, බස් එක පරක්කු නිසා ඒකට බැන වදිනවා, අනිත් තව කවුරු හරි ළඟ ඉන්න එක්කෙනෙක් එක්ක කතා කරනවා, ගුදුරකට නැමතුමක් දෙනවා. ඉතින් ওই විදිහට අපි මේ ඉන්න ඉරියව්ව ගැන අපිට කිසිම වැටහීමක් නැහැ. කයට ඒ ඉරියව්ව පවත්වන්න ඉඩ දීලා අපේ හිත වෙන කොහේදෝ යනවා. එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නවා. බස් එකක අපි හිටමු, නැත්නම් දුම්රියක අපි ඉඳගෙන ඉන්නවා. ඉතින් එතකොට ඉතින් එයා අපිව අරගෙන යනවා. ඉතින් ඒ යනකොටත් අපි ඉතින් වටපිට බල බලා යනවා, පත්‍රයක් පොතක් පත්‍රයක් බලාගෙන යනවා, දුරගත නැමතුමක් දෙමින් යනවා, වටපිට බලනවා. ඉතින් මේ විදිහට අපි වෙන වෙන වැඩ. හැබැයි කය ඉඳදවල තියෙන්නේ. එහෙම නැත්නම් සැතපීලා ඉන්නවා. සැතපීලා ඉන්නකොටත් ඉතින් අපි හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, වෙච්ච දේවල් ගැන කල්පනා කරනවා, සිහින මවනවා, අහස් මාලිගා තනනවා. හැබැයි කය සැතපීලා තියෙනවා. ඉතින් මේ වගේ අපි අර කය පවත්වන ඉරියව්වේ අපේ හිත අපේ අවධානය පවත්වනවා කියන එක හරිම අඩුයි. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ කය පවත්වන වර්තමාන ඉරියව්වට අපේ අවධානය ගන්න කියන කාරණය. ඉතින් එතකොට අපි දැන් ඇවිදිනකොට මේ ඇවිදින ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. සතපිලා ඉන්නකොට සතපිලා ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. හිටගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්න ඉරියව්වේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතකොට දැන් හිතන්න කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නකොට ඔන්න සිහියෙන් හිටියා. එතකොට නැගිටිනකොට නැත්තම් හිට ගන්නකොට ඒ ඉඳගෙන හිටිය ඉරියව්ව අවසానයි. ඊට පස්සේ දැන් තියෙන හිටගෙන ඉන්න ඉරියව්. ඔන්න හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. ඊට පස්සේ අපි හිතමු දැන් එයා ඇවිදින්න පටන් ගන්නවා. එතකොට හිටගෙන ඉන්න ඉරියව්ව අවසానයි. දැන් ඔන්න එයා ඇවිදිනවා. දැන් ඔන්න ඇවිදින ඉරියව්වේ ආ ඉන්නේ. ඊට පස්සේ එයා ඔන්න ආයෙත් නතර වෙනවා. හිට ගන්නවා. එතකොට අර ඇවිදින ඉරියව්ව අවසానයි. දැන් ඔන්න නතර වුණා. දැන්වත් හිටගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. ඊට පස්සේ එයා දැන් ඉඳ ගන්නවා. ඔන්න එතකොට හිටගෙන ඉන්න ඉරියව්ව අවසానයි. ඉඳගෙන ඉන්න ඉරියව්ව පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව ටික වෙලාවක් ඉඳලා අපි හිතමු ඔන්න එයා සැතපෙනවා. එතකොට අන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව අවසానයි, සැතපෙන ඉරියව්ව පටන් ගන්නවා. ඉතින් මේ විදිහට අපිට මේ ඉරියව් වෙනස් වීමේදී ඒ ඉරියාපද සන්ධිවලදීත් හොඳට අවධානය පවත්වන්න පුළුවන් නම් අන්න සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඉරියාපද සන්ධිවලදී ටිකක් අමාරුයි සිහිය පවත්වන්න. මොකද අපි හිතමු කෙනෙක් දිගට ඇවිදිනවා නම් සමහරට සිහිය පවත්වන්න පුළුවන්. ඊට පස්සේ ආපහු හැරෙන්න ගියොත් සමහරවිට පොඩ්ඩක් සිහිය එහෙ මෙහෙ වෙනවා. අවධානය වෙන අතක යන්න පුළුවන්. අන්නේ වගේ මේ ඉරියාපත සන්ධිවල දිත් අපිට හොඳට සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න සම්පජඤ්ඤය හොඳට වැඩෙනවා. ඉතින් එතකොට මේ විවිධ ඉරියව් ඒ ඉරියව්වේ අවධානය පවත්වනවා. ඊට පස්සේ ඒ ඉරියව්වෙන් නැත්තම් ඉන්න ඉරියව්වෙන් අලුත් ඉරියව්වකට මාරු වෙනකොටත් සිහිය පවත්වනවා. එතකොට දැන් මේ ඉරියව්වේ පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඊළඟ ඉරියව්වෙත් පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඔන්න සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා බොහොම ඕලාරික මට්ටමකින් රළු මට්ටමකින් අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක තව සූක්ෂම වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන එක සම්පූර්ණයෙන්ම අපිට මුළු සක්මන් භාවනාවටම යොදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. මුලදී ආ හිටියේ නිකන් ඇවිදින ඉරියව්වේ සිහිය පැවැත්වීම පමණයි. හැබැයි කාලයක් මේක කරනකොට මේ ඇවිදින ඉරියව්වේ තියෙන සියුම් අවස්ථා එයාට තේරෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් වම් පාදයෙන් දකුණු පාදයට බර මාරු වෙන හැටි. දකුණු පාදයෙන් නැවතත් වම් පාදයට බර මාරු වෙන හැටි. ඊළඟට සමහරවිට තමන් පාදයක් ඔසවන හැටි. හරියට නිකන් පොළවට පොඩ්ඩක් පොළවට තද කළා පාදයේ එසවෙන හැටි. ඊට පස්සේ පාදයේ ඉදිරියට අරගෙන යන හැටි. නැවතත් පාදයේ පොළවට පහත් කරන හැටි. ඊට පස්සේ පහත් කරද්දී විනුඹ හෝ ඇඟිලි ඉස්සෙල්ලා වදින හැටි. ඊට පස්සේ විනුඹ වැදුනා නම් ඊට පස්සේ ඊළඟ කොටස් ආයෙත් ඔන්න ලේවකය එහෙම මේ පොළවේ වදින්නේ නැතුව මේ පාදයේ ධාරය විතරක් ඔන්න පොළවේ වදින හැටි. ඊට පස්සේ අර ඇඟිලි වලට කලින් තියෙන ඒ කොට්ටේ පාදේ වදින හැටි. ඊට පස්සේ ඇඟිලි වදින හැටි. දැන් එතකොට මේ ඇවිදීමේ ක්‍රියාවලිය ගැන එයා තව තව සියුම්ව බලන්න ඉගෙන ගන්න. ඔන්න සම්පජඤ්ඤයේ කිත්තු වෙනවා. ඒ වගේමයි මේ කැවිලා බොහොම සරල ක්‍රියාදාමයක්. ඉතින් ඒකට ඒකේ යෙදෙනකොට සමහරවිට අතීතෙට හිත යන්න පුළුවන්, අනාගතෙට හිත යන්න පුළුවන්. ඉතින් ඒවත් වළක්වගෙන අර විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ පුළුවන් තරම් අර හිතට එන්න පුළුවන් ලෝභ සහගත ගති, එහෙම නැත්නම් තණ්හාවල්, ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න. හිතට එන නොරුස්නා ගති, එපාවීම්, ඒවත් පැත්තකින් තියන්න. අන්න යෝගාවචර උත්සාහන්ත වෙනවා. මොකද මේ කටයුත්ත ඒ තරම් මුලදී සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ඇස් පියාගෙන කරන වැඩක් නෙමෙයි, ඇස් අරගෙනයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම සමන්ත හුරු පුරුදු වේගෙන් තමයි ඇවිදින්නේ. සමහරාලාවට සක්මන් මළුවක නම් තවත් කීප දෙනෙක් වටේ ඉන්නවා. ඉතින් එතකොට තමන්ට පුළුවන් ද මේ අනිත් අයත් ළඟපාත ඉන්නකොට, ඒ වගේමයි මේ ගස්වැල් වල අනිකුත් සත්ත්ව හරි මෙහෙත් ඉන්නකොට, හුලං එහෙම වදිනකොට, ඉර එළියත් පායලා තියෙනකොට, ඇස් අරගෙනත් ඉන්නකොට. ඉතින් මේ ඔක්කොම පරිසර සාධක තියෙනකොට ඒවයින් බාධාවක් ඇති කරගන්න නැතිව අපිට පුළුවන් ද මේ පාදයේ චලනයේට හිත තියන්න. එහෙමත් නැත්නම් යටිපතුලේ ස්පර්ශයට හිත තියන්න. ඔන්න ඉතින් කාටින් හරි අභියෝගයක් තියෙනවා. දැන් ආනාපාන සතියේ එහෙමනම් අපි නාසිකාග්‍රේමයි හිත තියාගෙන ඉන්න හදන්නේ. මේ වගේම S2ත් පියාගෙන ඉන්නේ. හරි නිෂ්කලංක පරිසරයක අපි ඒක කරන්න උත්සාහන්ත වෙනවා. නමුත් හීත් ඊට වඩා හාත්පසින් වෙනස් පරිසරයක් සමහරවිට අපි මේ සක්මන් භාවනාව කරන තැන තියෙනවා. අනිත් අයත් සක්මන් කරනවා. S අරගෙන ඉන්නත් ඕනේ. අපි චේතනාපූර්වකව පාදයක් පාදයක් ඔසවලා ඉස්සරහින් තියන්නත් ඕනේ. කයේ සමබරතාවය පවත්වන්න ඕනේ. ඉතින් එතකොට හුඟක් කාරණා තියෙනවා. එතකොට යෝගාවචරයේකට මේ සියලු අපි කියමු බාධා කියලා. ඒ බාහිර සාධකත් තියෙද්දි, බාධා වුණුත් තියෙද්දි තමන්ගේ අවධානය හරියටම මේ පාදයේ චලනයට යොමු කරන්න පුළුවන් නම් ඒක බොහොම ශූරකමක්. ඒක බොහොම දක්ෂතාවයක්. මොකද ඒක අරිට වඩා දක්ෂතාවයක් කියලා කියන්න පුළුවන්. ආනාපානයට වඩා දක්ෂතාවයක් කියලා කියන්න පුළුවන්. මොකද මෙතෙන්දී මේ බාධා අස්සේ තමයි මේ යෝගාවචරය තමන්ට උවමනා කටයුත්තේ යෙදෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සක්මන් භාවනාවේ ආනිසංස පහක් දේශනා කරනවා. චංකමාදිගතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති. මේ මුලින්ම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වන චංකමනානිසංස සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා අද්ධාන කමෝ හෝති. ඔන්න පළවෙනි ආනිසංසය දේශනා කරනවා. ඒ කියන්නේ දුර ගමන් යෑමේ හැකියාව මේ තැනත් අතුල වර්ධනය වෙනවා. ඉතින් අද කාලේ ඉතින් හැමෝම යාන වාහන වලට හුරු වෙලා ඉතින් පයින් යන්න හරි අකමැති. පයින් යන්න ගියත් පොඩ්ඩක් දුර ගියාම හරි මහන්සි. නමුත් යම්ස කෙනෙක් හොඳට සක්මන් භාවනාව ප්‍රගුණ කරනවා නම් එයාට මේ පයින් යනවා කියන එක, ඇවිදිනවා කියන එක එච්චර ලොකු අමාරු දෙයක් නෙමෙයි. එයාට ඒ නිසා ඕනම දුර ගමනක් පයින් යන්න පුළුවන්. ඉතින් ඒ කාලේ නම් බුදුරයන් වහන්සේගේ කාලේ ඉතින් ගමන් බිමන් සඳහා ඔය තරම් යාන වාහන පහසුකම් තිබුණේ නැහැ. ඉතින් මේ ඇවිද්ද පය දහස් වටී කියලා ඉතින් ඇවිදින එකින්ම තමයි දිගු ගමන් ගියේ. ඒ නිසා සක්මන් භාවනාවක නිරත වෙන කෙනෙකුට ඒ දිගු ගමන් යෑමේ හැකියාව වර්ධනය වෙනවා. පළවෙනි ආනිසංසය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කියනවා ප්‍රධානක් කමෝ හෝති. ප්‍රධාන වීරයක් කිරීමේ ශක්තිය දිනු වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ සතිපට්ඨානයේ වඩද්දි විවිධ බාධාවන් පැමිණෙන්න පුළුවන්. සමහරවිට අපේ කය ලෙඩ වෙන්න පුළුවන්. සමහරවිට යම් යම් බාහිර අපි හිතමු අනිත් ගෙදර දොරේ අයගෙන් යම් යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. සද්ද බද්ද ඇහෙන්න පුළුවන්. ළඟ ඉන්න අනිත් අයගෙන් ඒතරම්ම නිශ්ශබ්දතාවයෙන් නැතුව යම් යම් බාධාවන් පැමිණෙන්න පුළුවන්. මේ වගේ කුමන බාධාව පැමිණියත් දිගට මේ කටයුත්ත අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් මානසික වාතාවරණය, ඒ ශක්තිය තමන් තුළ වැඩෙනවා මේ සක්මන් භාවනාව කිරීම නිසා. මොකද මේ සක්මන කියන්නේම අභියෝගශීලී වැඩක්. මං කලනොත් මතක් කරා වගේ S2ක් අරගෙන චේතනා පූර්වකව පාදයක් චලනය කරමින් ඊට පස්සේ ළඟත් තව වටපිටත් අනිත් අය ඉඳද්දි ඒ අය සක්මන් කරද්දි ඒ වගේම වටේ පිටේ අපිටම කුරුල්ලෝ සමනල්ලු රිලව් මේ වගේ අනිත් අනිත් සත්තුත් ඉඳද්දි තමන්ට පුළුවන් ද අවධානය පාදයේ චලනයේට නැත්තම් පාදයේ ස්පර්ශයට යොමු කරන්න. එතනම තියෙන අභියෝගයක්. ඉතින් ඒ අභියෝග ජය ගැනීමේ ශක්තිය ක්‍රමානුකූලව යෝගාවචරය තුළ වර්ධනය වෙනවා. ප්‍රධානක් කමෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දෙවනි ආනිසංසය පෙන්ලා දෙනවා. අප්පාබාධෝ හෝති කියලා ඔන්න තුන්වෙනි ආනිසංසය පෙන්නවා. ඒ කියන්නේ දැන් අපි කෑම කෑවට පස්සේ නැත්තම් දානේ වැළඳුවට පස්සේ එකපාරටම ඇවිල්ලා ඉඳගත්තුත් නැත්තම් සැතපුනොත් ඒක කායික රෝගාබාධ රැසකට අතවැනීමක් වෙනවා. හැබැයි යම්ස කෙනෙක් හොඳට ආහාර ගත්තට පස්සේ සක්මනක් කරනවා නම් එයාට ඒ සක්මන අර හොඳට මේ ආහාර ජීර්ණය කිරීම සඳහා හේතුවක් බවට පත් වෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති කියලා ඊළඟ ආනිසංසය වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒකම හේතුවක් වෙනවා අපේ කය නිරෝගී වෙන්න. අප්පාබාධෝ හෝති. එතකොට මේ සක්මන හරහා එක පැත්තකින් අර හොඳට ආහාර ජීර්ණය වෙනවා. ජීර්ණය වීම නිසා අපේ කය නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි හොඳට මේ යටිපතුල් ඇවිදිනකොට සම්බාහනය වෙනවා. ඒ හරහා ඔය නිල සම්බාහනය වගේ දෙයක් හරහා හොඳට මේ කය තව තව නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාව හරහා හොඳට නිරෝගී වෙච්ච රෝගීන් ඉන්නවා. රෝගී තත්ත්ව කලින් තිබිලා සක්මන් භාවනාවේ යෙදීම නිසාම සෑහෙන මානසික නිවීමක්, ඒ වගේම මානසික සහනයක්, ඒ වගේම කායික නිරෝගී බවක් ඇති කරගත්ත යෝගාවචරයන් ඉන්නවා. ඒ නිසා මේ කායික නිරෝගී බවටත් මේ සක්මන් භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ තුන්වෙනි ආනිසංසය වශයෙන් හතරවෙනි තුන්වෙනි ආනිසංසය වශයෙන් අප්පාබාධෝ හෝති කියලා තුන්වෙනි ආනිසංසය සඳහන් කරනවා. ඒ තමයි මේ කය නිරෝගී වෙනවා. අල්ප ආබාධ ඇත්තේ බවට පත් වෙනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. මේ කාපු බීපු දේවල් හොඳට ජීර්ණය වෙන්න පටන් ගන්නවා. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා අවසාන අනිසංසය පෙන්නනවා. යම්ස කෙනෙක් මේ සක්මන් භාවනාවේ නිරත වෙනවා නම් එයාට ඒ හිතේ හැදෙන සමාධි ස්වභාවය, ඒකාග්‍රතාවය හොඳට අල්ලලා හිටිනවා. ඒක ඉක්මනට කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. දුර්වල සමාධියක් නෙමෙයි හැදෙන්නේ, බොහොම ඔරොත්තු දෙන සමාධියක්. ප්‍රබල සමාධියක් තමයි, යාදෙන සමාධියක් තමයි යාගේ හිතේ වර්ධනය වෙන්නේ. දැන් අපි ඉඳගෙන විතරක් නම් භාවනා කරන්නේ ඔය ආනිසංස අපිට අඩුයි. මොකද නැගිට ගමන් සමාහට තමන්ගේ අවධානය ගිලිහෙනවා. පොඩ්ඩක් තව කෙනෙක් එක කතා කරපු ගමන් අර තිමිච්ච සමාධිය දුර්වල වෙනවා. නැත්තම් පොඩ්ඩක් ලෙඩක් හැදුන ගමන් ඔන්න සමාධිය දුර්වල වෙලා. ඉතින් ඔය වගේ මේ පැමිණෙන විවිධ බාධාවන් වලදී අර ඉඳගෙන විතරක් හදපු සමාධිය බොහොම සැලෙනවා. බොහොම දුර්වල බවට පත් වෙනවා. නමුත් සක්මනේදී යම්ස කෙනෙක් හොඳ සමාධියක් දිනු කරගත්තා නම් අන්න ඒ සමාධිය හොඳට අල්ල හිටිනවා. හොඳට ඔරොත්තු දෙනවා, කල් පවතිනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ සක්මනේ ආනිසංස දේශනා කළා තියෙනවා. ඉතින් අපි මේ ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝම් හීති පජානාති ගච්ඡාමීති පජානාති කියන එකේ අපි ටික ටික මේ සක්මන දියුණු කරද්දී දියුණු කරද්දී මුලින් තිබුණේ නිකම් මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න එක විතරයි. හැබැයි පස්සේ පස්සේ හොඳට මේ ඉරියව්වේ තියෙන තව තව මායිම් ආයෝ ඒ යෝගාවචර තේරුම් ගන්නවා. ඒ ඉරියව්වම තව යා විනිවිද දකින්න උත්සාහන්ත වෙනවා. තව විස්තර සහිතව බලන්න යා උත්සාහන්ත වෙනවා. එතකොට තමයි මේ කියන ආනිසංස අපිට ලැබෙන්න ගන්නෙ. සක්මන් භාවනාවේ එතකොට දැන් යන්නේ බොහොම ගැඹුරක්. එතකොට සක්මනේම ඉරියව් රසක් තියෙනවා. පාදයේ එසවීමක්, පාදයේ ගෙන යාමක්, පාදයේ තැබීමක්, ඊළඟ පොළවට තද කිරීමක්, ඊළඟ පාදයේ එසවීමක්, ගෙන යාමක්, තැබීමක්, පොළවට තද කිරීමක්, වඩ කුඩා කුඩා ඉරියව් දැන් රසක් තියෙනවා. ඒ හැම ඉරියව්වකම ඇතිවීමක්, අවසාන වීමක්, ආයෙත් ඇතිවීමක්, අවසාන වීමක්, ඇතිවීමක්, අවසාන වීමක්, සමුදයක් වයක් අන්න යෝගාචරයට තේරෙන්න පුළුවන්. එතකොට මේ සක්මන ඇතුළෙම දැන් කුඩා කුඩා අනු කුඩා ඉරියව් රාශියක් දැන් මතුවෙනවා. ඒ සෑම ඉරියව්වකම හට ගැනීමක් අවසානයක් සමහරකට මේ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තවක් සූක්ෂම වෙලා ගිහිල්ලා මෙතන තියෙන්නේ චලන රාශියක්. නැත්තම් කම්පණේ වීම රාශියක්, ගිනේම් රාශියක්, තදකිරීම රාශියක්. මේ ආදී වශයෙන් මේක බොහොම සියුම්ව ඇතම් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ කුඩා කුඩා ඉරියව්වේ පවා හට ගැනීමක් අවසානයක් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මේ ආකාරයෙන්මයි ඉතිරි ඉරියව් ගැනත් කියන්න තියෙන්නේ. එයා ඉඳගෙන ඉන්න ඉරියව්ව පාවිච්චි කළත් නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති කියලා ඒ ඉඳගෙන ඉන්නකොටත් කායික විවිධාකාර ක්‍රියාවලින් දැනෙන්න පටන් ගන්නවා. මුලදී තිබුණ නිකන් අර මේ හුඹහක් තිබ්බා වගේ නැත්තම් වෙහෙරක් තිබ්බා වගේ පිරමීඩයක් වගේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහොම පට්ටල වෙලා තැන්පත් වෙලා තියෙනවා. හැබැයි ඒ ඉරියව්වේ අවධානෙන් ඉන්නකොට තමයි තව තව විස්තර මතුවෙන්න ගන්න. තව තව විස්තර යාට වැටහෙන්න ගන්න. එතකොට ඔන්න සමහරලාට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් වැටහෙනවා. පිම්බීම හැකිලීම ක්‍රියාවලිය වැටහෙනවා. එහෙම නැත්නම් හෘද ස්පන්දන ක්‍රියාවලිය වැටහෙනවා. නැත්නම් මේ මුළු කයේම බොහොම කුඩා කම්පන ස්වභාවයන් වැටහෙනවා. චලනය වීම වැටහෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තව තව එයා විනිවිද දකින්න දකින්න, සියුම්ව දකින්න දකින්න මේ ඉරියව්වේ තියෙන අනු ඉරියව් එයාට වැටහෙන්න ගන්නවා. ඉතින් ඒ බඳු එකක් තමයි ඔය පිම්බීම හැකිලීම භාවනාව කියලා කියන්නේ. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එයා අවධානයෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට මේ උදර ප්‍රදේශයේ සිදුවෙන චලනය එයාට හොඳට වැටහෙන්න පුළුවන්. ආනාපාන සතියට බොහෝ සමාන කර්මස්ථානයක් තමයි පිම්බීම හැකිලීම කර්මස්ථානය. ඉතින් එතකොට ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේදී තමයි ඒ පිම්බීම හැකිලීම කියන කර්මස්ථානේ හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණ අපිට මුණ ගැහෙන්නේ. එතකොට වන්දට තමන්ට පුළුවන් මේ පිම්බීමක් එක්ක අවධානෙන් ඉන්න, හැකිලීමක් එක්ක අවධානෙන් ඉන්න. අර බුදුරජාන් වහන්සේ ආනාපාන සතියදී කිව්වා වගේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. මෙතෙන්දිත් මේ යෝගාවචරයා මේ පිම්බීමේදී ඒ ගැන සතිමත් වෙනවා, හැකිලීමේදී ඒ ගැන සතිමත් වෙනවා. කයට නිදැල්ලේ ඒ කටයුත්තේ නිරත වෙන්න ඉඩ දීලා තමන් දැන් අවධානය පවත්වන උදර ප්‍රදේශයේ. දැන් ආනාපාන සතියේදී නම් අවධානය පැවැත්වුවේ නාසිකාග්‍රේ. එතන තමයි අවධානය යොමු කරගෙන හිටියේ. දැන් මෙතෙන්දී එහෙම නෙමෙයි. මෙතෙන්දී අවධානය යොමු කරගෙන ඉන්නේ උදර ප්‍රදේශයට. උදර ප්‍රදේශය තමයි දැන් බොහොම ප්‍රකට චලනයක් සිද්ධ වෙන්නේ. හුස්ම ගන්නවත් එක්කම උදරය මදක් ඉස්සරහට නෙරාගෙන එනවා, පිම්බෙනවා. හුස්ම පිට ගන්නවත් එක්ක ඒක ආපස්සට යනවා, හැකිලෙනවා. ඉතින් කෙනෙකුට මේක තව පහසු වෙන්න පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්, හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් එකයි දෙකයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර අතීතේට අනාගතේට යන හිත වළක්වලා මේ පිම්බීමේ හැකිලීමේ අවධානය යොමු කරන්න යෝගාචරයට කටයුතු කරන්න පුළුවන්. මොකද ඇතම් කෙනෙකුට ආනාපාන සතිය සූක්ෂම වැඩි. සමහරවිට කෙනෙක් අනවශ්‍ය වීර්යයක් වදන්න ගිහිල්ලා ඔළුව කැක්කුම වගේ දේවල් නැත්නම් ඔළුව කැරකෙනවා වගේ දේවල් අතුරු ආබාධ එන්නත් ඉඩ තියෙනවා. නමුත් පිම්බීම හැකිලීම භාවනාවේදී එබඳු ආබාධ අඩුයි. මොකද මේක කය මැද්දේ තියෙන අරමුණක්. ඒ වගේමයි ටිකක් රළු අරමුණක්, ඕලාරික අරමුණක්. ඒ නිසා හුඟක් දෙනකොට මේ පිම්බීම හැකිලීම කර්මස්ථානය පහසුයි වඩන්න. ඒ නිසා බුරුමේ හැම දැන් බොහෝම ප්‍රචලිත භාවනා ක්‍රමයක්, විශේෂම මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ තමයි හඳුල්ලා දුන්නේ මේ පිම්බීම හැකිලීම කර්මස්ථානය. හොඳට උදර ප්‍රදේශයේ අවධානය පවත්වනවා. පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව දැනගන්නවා, හැකිලෙන අවස්ථාවේදී හැකිලෙන බව දැනගන්නවා. දැන් මේක පවා සියුම් වෙනවා. දැන් අපි මුලින් හිතන් හිටියේ ඔන්න පිම්බීමේ හට ගැනීමක් තියෙනවා, පිම්බීමේ අවසානයක් තියෙනවා. හැකිලීමේ හට ගැනීමක් තියෙනවා, හැකිලීමේ අවසානයක් තියෙනවා. ඒකෙත් තියෙනවා එක්තරා අන්දමක අර චක්‍රීය ස්වභාවයක්. ඉතාම සියුම් පිම්බීම පටන් ගන්නවා, ටික ටික පිම්බීම වර්ධනය වෙනවා, යම් මැද ප්‍රදේශයකට පැමිණෙනවා. ඊට පස්සේ දුර්වල වෙලා නොපෙනී යනවා. ඊට පස්සේ කෙටි විරාමයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ආයි හැකිලීම පටන් ගන්නවා. හැකිලීම හොඳට වර්ධනය වෙලා දැනෙන්න පටන් අරගෙන ඒක යම් උච්ච ස්ථානයකට පැමිණලා ඔන්න ඒකත් දුර්වල වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා. නොපෙනී යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔන්න කෙටි විරාමයක් තියෙනවා. ඒ කෙටි විරාමයෙන් පස්සේ ඔන්න ඊළඟ පිම්බීම පටන් ගන්නවා. අර අපි ආනාපාන සතියේදී කතා කළා වගේම මෙතනත් තියෙනවා චක්‍රීය ස්වභාවයක්. මේ චක්‍රයටම දැන් කෙනෙකුට හිත යොදන්න පුළුවන්. අර අපි ආනාපාන සතියේදීපත් කතා කළා සබ්බකාය පරිසංවේදී අස්සසිසාමිත සික්ඛති කියන අන්නේ වගේ මෙතනත් මේ මුළු චක්‍රයටම දැන් යෝගාවචරය අවධානය යොමු කරනවා. එතකොට මේකෙත් හට ගැනීමක්, මේ පිම්බීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. හැකිලීමක හට ගැනීමක් අවසානයක් තියෙනවා. අර ඒ වගේම අර පුංචි හිඩසක හට ගැනීමක් අවසානයක් තියෙනවා. හැබැයි මේ පිම්බීම් හැකිලීම් දෙහා තව සියුම්ව බලන්න බලන්න මෙතන තනි පිම්බීමක් නෙමෙයි පිම්බීම් රසක් තියෙන්න පුළුවන්. තනි හැකිලීමක් නෙමෙයි හැකිලීම් පේලියක්. තියෙන්න පුළුවන්. එතකොට අන්න යෝගාවචරය තව මේ දිහා ලං වෙලා බලන්න බලන්න තව තව හොඳට සම්පජඤ්ඤය දිනු වෙනවා. එතකොට යාට වැටහෙන්න පුළුවන් මේ ඊතා කුඩා පිම්බීමක පවා හට ගැනීමක් අවසානයක් තියෙනවා. සමුදයක් වයක් තියෙනවා. ඒ වගේමයි ඊතා කුඩා හැකිලීමක පවා හට ගැනීමක් අවසානයක් තියෙනවා. දැන් එතකොට පේලියක් හට ගැනීම අවසාන වීම, හට ගැනීම අවසාන වීම, ඇතිවීම නැතිවීම. ඉතින් මේ බඳු දෙයක් යා දිනු කරනවා නම් එතකොටත් අන්න අර මුලින් පෙන්නපු ඒ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හොඳට මේ කායික ක්‍රියාවලියේ ඊතාසියුම් අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකගැනීමෙන් යාට වාසය කරන්න පුළුවන්. මේක මේ එකපාරක් දෙපාරක් දැනගත්තා කියලා සම්පූර්ණ වෙන්නේ නැහැ. කාලාන්තරයක් තිස්සේ මේ ක්‍රියාවලියේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය දැකගැනීමෙන් යා වාසය කරනවා. යෝගාචරය වාසය කරනවා. විහෙරති කියන වචනයත් එතන බුදුරජාණන් වහන්සේ දහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට එයා කටයුතු කරනවා නම් අපි අර ආනාපාන සතියේදී කතා කළා වගේ මෙතෙන්දිත් අර විවිධ විදසුන් නුවණක් එයා තුළ වැඩෙන්න පටන් ගන්නවා. මොකද දැන් එයාට තේරෙනවා මෙතන මේ ඉරියව් වල තියෙන ඊතා කුඩා අණු කුඩා ඉරියව් ඒවැය පවා තියෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම. ඒවැය පවා තියෙනවා හට ගැනීම අවසන් වීම. මේක ඊතාම සියුම්, මේක අතිශේෂණ බහුංගුරයි. ඊතාම අනිත්‍යයි. මෙතන මේ බඳු අනිත්‍ය වූ ස්වභාවයකින් මේ මුළු කයම නිරන්තරයෙන්ම පෙළෙනවා. මේකේ දිගට පවතින කිසිවක් නැහැ. මෙතන ආත්මීය ස්වභාවයක්, කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ ඊතා කුඩා අණු කුඩා ඉරියව්වල වෙනස් වීමක් පමණයි කියලා මෙතන ඒ නුවණ මේ යෝගාචරය ඇතුළේ ඇති වෙන්න පුළුවන්. මෙතන සත්වයේ පුජ්‍යලයක් නොමැති ආකාරය, මෙතන තියෙන හුදෙක් ඉරියව්වල හට ගැනීමක් අවසානයක් පමණයි කියලා අන්න යාගේ අවබෝධය මතුවෙන්න පුළුවන්. එතකොට යා තවදුරටත් මේකේ මේ தත්ත්වය දිනු කරන්න උත්සාහන්ත වෙනවා. අත්තිකායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. එතකොට යා මේ තවදුරටත් කය පාවිච්චි කරනවා කොමක් පිණිසද? මේ ප්‍රඥාව දිනු කිරීම පිණිස. අර විදසුන් නොවන තව වර්ධනය කිරීම පිණිස. ඒ වගේමයි තව තව සතිය සිහිය දිනු කිරීම පිණිස. දැන් මේ හරහාත් කෙනෙක් හොඳට සතිය දිනු කරොත්, ප්‍රඥාව දිනු කරොත් මේක සක්මනේදී වෙන්න පුළුවන්, ඉඳගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, හිටගෙන ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, සතපිලා ඉන්න ඉරියව්වේදී වෙන්න පුළුවන්, වෙනත් අනුකුඩා ඉරියව්වලදී වෙන්න පුළුවන්. ඉතින් මේ කටයුත්තේ යා නිරන්තරයෙන් උත්සාහන්ත වෙනවා නම් යම් අවස්ථාවකේ විදසුන් නුවණ දිනු වෙලා ඇවිල්ලා සමහර විට මේ යාගේ හිතේ තිබිච්ච උපාදාන අයින් වෙලා හිත කිසිවක් ඇසුරු නොකරන ඒ අනිශ්‍රිත ස්වභාවයකට, උපාදාන වලින් තොර ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක යා මුලදී ෂණ මාත්‍ර වශයෙන් කෙටි කාලීන වශයෙන් අත්දකින්නවා. හැබැයි ටික ටික භාවනාව ප්‍රගුණ වෙන්න එයාට ඒක වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. අන්න යා නැවතත් තේරුම් ගන්නවා මේ බඳු ප්‍රතිපදාව නැත්නම් මේ ප්‍රඥාව, මේ හැකියාව වර්ධනය කිරීම සඳහා දැන් එක්තරා අන්දමක ප්‍රතිපදාවක් යාට අවශ්‍යයි. මොකද මේ తත්වය දැන් භාවනාවෙන් ගත්තට අපි එදිනදා අපේ ජීවිතයේ මේ භාවනාවට සරිලන පරිද්දෙන් අපේ ජීවිකාව සකස් වෙලා නැත්තම් මේක පවත්වන්න අමාරුයි. අන්න යාට සම්මා ආජීවයක්, සම්මා ආජීවයක වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කය වචනය හික්මවා ගැනීමේ වටිනාකම යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි හිතේ තියෙන්න ඕන ඒ පවත්වන්න ඕන ඒකාග්‍රතාවය නැත්නම් හිතේ පවත්වන්න ඕන පැහැදිලි බව අන්න ඒක යාට වැටහෙන්න පටන් ගන්නවා. ඒකේ අවශ්‍යතාවය යාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මේ මතුවෙන ප්‍රඥාව තව තව වර්ධනය කරගැනීමේ උවමනාව යාට වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීල සමාධි ප්‍රඥා කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ආරෂ්ඨාංග මාර්ගයක ගමන් කිරීමේ උවමනාව යාට දැන් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කර්මස්ථානයේදීත් අපිට වැටහෙනවා අර බුදුරජාන් වහන්සේ මුලින්ම හොඳට වර්තමානයේ සිහිය පිහිටවන්න මතක් කරලා දෙනවා. ඒ සඳහා ක්‍රමවේදයන් අපිට කියලා දෙනවා. ඊට පස්සේ එතනින් අතර නොවි හොඳට සම්පජඤ්ඤය දියුණු කරගෙන මේ අස්පනා පිට නැත්නම් ඇස් ඉදිරි පිට අපේ අවධානය ලක් වෙලා තියෙන අරමුණ දිහා හොඳට සියුම්ව දකිමින් විග්‍රහ කරමින් මේ හිතින් හිතන විග්‍රහයක් නෙමෙයි හිත බොහොම නිශ්ශබ්දව තියාගෙන තීක්ෂණව ඒ දිහා බලමින් එයාගේ හැසිරීම හොඳට දැනගනිමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒ හරහා අන්න විපස්සනා නුවණක් වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එබඳු විපස්සනා නුවණ තව දුරටත් වර්ධනය වෙන ආකාරය, ඒක තමන්ගේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ වෙන ආකාරයෙන්, මේ අවබෝධය තව තව තමන් සතු වෙන ආකාරයෙන්, තමන්ට උරුම වෙන ආකාරයෙන් ජීවත් වෙන්න යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න යෝගාවචරය පටන් ගන්නවා. එතකොට මෙන්න මේ අංශ තුන අපිට මේ කර්මස්ථානෙදිත් දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අද අපි උත්සාහන්ත වුණේ මේ දෙවන කර්මස්ථානය, එහෙම නැත්නම් මේ ඉරියාපත පබ්බය පිළිබඳව යම් විස්තරයක් කරන්නයි. ඉතින් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ භාවනාවටත් මේ තොරතුරු ඇතුළත් කරගෙන, අපිත් ගාව තියෙනවා නම් යම් යම් අඩුපාඩු ඒවත් සකස් කරගෙන, යම් යම් සැක සංකා තියෙනවා නම් ඒවා දුරු කරගෙන, අපි මේ වඩන භාවනාව විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, අප්‍රමාදීව, අඛණ්ඩව වඩන්න උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.